ප්‍රිය මිත්‍රවරුනි, අපි ඔබට ආරාධනා කරනවා මේ පොළොව පිට පළමෙන්ම ජීවත් වූ මුල් මිනිසෙයින් සමහරක් ගැන ඉගෙන ගන්න. සැබෑ වූ එකම ජීවමාන මැවුම්කාර දෙවියන් වහන්සේ ගැන මොවුන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. දැන් මේ රතු පොතේ ඇති පින්තූර දෙස බලන්න. මේ ශබ්දය ඇසෙන විට ඊළඟ පින්තූරයට පොත හරවන්න. හැම දෙයක්ම පටන් ගත් හැටි. මෙම චිත්‍රයේ සිටින මිනිසා දිස බලන්න. ඔහුගේ නම ආදම්. ලෝකේ ජීවත් වුණු පළමුණ මිනිසා ඔහුයි. පටන් ගැන්මේදී මේ පොළවේ කිසිවක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ පමණයි සිටියේ. උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ ආත්මයක්. උන්වහන්සේට සියලු බලය තියෙනවා. උන්වහන්සේ සියලු දේ දන්නවා. උන්වහන්සේ සෑම තැනම වැඩවාසය කරනවා. මෙම චිත්‍රයේ ඔබ දකින සියලු දේම මැව්වේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඉස්සෙල්ලම අඳුරු පොළවේ ආලෝකය මැව්වා. ඊට පස්සේ උන්වහන්සේ අහසත් වලාකුළුත් මැව්වා. උන්වහන්සේ වියලි බිමෙන් සාගරය බෙදා වෙන් කෙරුවා. ශාක පැලෑටි වැවෙන්න පටන් ගත්තා. උන්වහන්සේ හදපු ඉර හඳ තාරකා දිස්වෙන්න පටන් ගත්තා. අවසාන වශයෙන් දෙවියන් වහන්සේ මිනිසව හැදුවා. උන්වහන්සේ මිනිසව හැදුවේ පොළොවේ දූවිල්ලෙන්. මිනිසව දෙවියන් වහන්සේ වගේ කරන්න දෙවියන් වහන්සේ මිනිසා තුළට උන්වහන්සේගේ ආත්මයානන්ව දැම්මා. මිනිසාගේ සිතුවිලි හා ආශා දෙවියන් වහන්සේත් හා එකඟව තිබුණා. සියලුම ආත්මික පැවැත්මයන් හා දේවදූතින්ද දෙවියන් වහන්සේ මැව්වා. දේවදූතීන් කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ස්වර්ගයේ වාසය කරන යහපත් ආත්ම.
මිනිසාට අවශ්‍ය වූ සියල්ල දෙවියන් වහන්සේ ආදම් ලස්සන සාරවත් උද්‍යානයක තියලා ඒක රැක බලා ගන්න කියා ඔහුට කිව්වා. සෑම වර්ගයකම ගස් එහි තිබුණා. ජීවන වෘක්ෂයක්ද එහි තිබුණා. සියලු වර්ගවල හොඳ ආහාර ආදම්ට තිබුණා. ඔහු සියලුම කුරුල්ලන්ට හා සත්තුන්ට නම් තිබ්බා. සෑම වර්ගයකම සතුන්ගේ පිරිමි සත්තු, ගැහෙනු සත්තු එහි හිටියා. මේ එක සතෙක්වත් මිනිසට බය වුණේවත් ඔහුට නපුරක් කළේවත් නැහැ. ඒ වුණාට ආදම්ට සුදුසු සහකාරියක් සිටියේ නැහැ. දෙවියන් වහන්සේ ස්ත්‍රියක් මැව්වා. ඈව ඔබ මේ චිත්‍රයේ දකිනවා. උන්වහන්සේ ඈව මැව්වේ මෙහෙමයි. උන්වහන්සේ ආදම්ව තද නින්දකට වැටෙන්න සැලැස්සුවා. ඊට පස්සේ උන්වහන්සේ ඔහුගේ ඉලෑට වලින් එකක් ගත්තා. ආදම්ගේ මේ ඉලෑටෙන් දෙවියන් වහන්සේ ස්ත්‍රිය මැව්වා. ඈ මවල උන්වහන්සේ ඈව මිනිසා වෙත ගෙනාවා. මිනිසා හා ස්ත්‍රිය සිටියේ නිර්වස්ත්‍රව, ඇඳුම් නැතුව. ඒත් ඔවුන් ලැජ්ජ වුණේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක මිතුරන් වගේ ඔවුන්ට කතා කරන්න පුළුවන් වුණා. කිසිම දුකක්, කනගාටුවක් එහි තිබුණේ නැහැ. මේ ලස්සන උද්‍යානයේ මරණය හෝ නපුර තිබුණෙත් නැහැ.
පාපය ආරම්භ වේ. දවසක් සාතන් සර්පයෙකුගේ ස්වරූපයෙන් ස්ත්‍රිය වෙත ආවා. සාතන් මුලින් දේවදූතෙක්ව හිටියේ. ඒත් ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැහුවා. ඔහුට ඕන වුණා දෙවියන් වහන්සේටත් වඩා උසස් වෙන්න. ඒ හින්දා දෙවියන් වහන්සේ ඔහුව ස්වර්ගයෙන් ඉවත් කළා. මෙහෙම සාතන් දෙවියන් වහන්සේගේ සතුරා බවට පත් වුණා. ඔවුන්ට උද්‍යානයේ එකම ගසකින් හැර වෙනත් ඕනෑම ගසකින් කන්න පුළුවන් බවත්, එම ගසෙන් පමණක් කෑම තහනම් බවත් දෙවියන් වහන්සේ ආදම්ට හා ස්ත්‍රියට කිව්වා. ඒ ගහේ නම යහපත හා නපුර දැනගැනීමේ වෘක්ෂයයි. මේ ගහෙන් කෑවොත් ඔහු ඒකාන්තයෙන්ම මැරෙන බව දෙවියන් වහන්සේ උන්ට කිව්වා. සාතන් ඒවව, ඒ කියන්නේ ස්ත්‍රියව රැවටුවා. තානම් ගෙඩිය කන්නට සාතන් ඒවව පොළඹව ගත්තා. ඇය ඇත්තටම මැරෙන්නේ නැහැ කියලා ඔහු ඇයට කිව්වා. ඇය ගෙඩි කීපයක් ආදම්ටත් දුන්නා. ආදම් හා ඒව ගෙඩි කාපු මොහොතේම ඔවුන් දැනගත්තා ඔවුන් වරදක් කළ බව, ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව අකීකරුකමක් කළ බව, ඔවුන් නිර්වස්ත්‍රව සිටින බව දැකලා ඔවුන් ලැජ්ජා වුණා. ඔවුන් දෙවියන් වහන්සේගෙන් හැඟවෙන්න වෑයම් කළා.
පාපයේ ප්‍රතිඵල. ආදම් දෙවියන් වහන්සේට අකීකරුණු අවස්ථාවේ සිද්ධ වෙච්ච දේ අපි මේ චිත්‍රය දකිනවා. ආදම් හා ස්ත්‍රිය උද්‍යානයෙන් එළවා දමන්න දෙවියන් වහන්සේට සිද්ධ වුණා. ඔවුන්ට දැන් ජීවන වෘක්ෂයෙන් කන්න අවසර තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ සර්පයාට දඬුවම් කළා. සර්පයා පොළොවේ බඩගාගෙන යන්න පටන් ගත්තා. ඌ මිනිසගේ සතුර බවට පත් වුණා. ගැබ්බරෙන් ඉන්න කාලෙත්, දරුවන් බිහි කරන අවස්ථාවෙත්, මම නුඹේ දුක හා වේදනාව වැඩි කරනවා කියලා දෙවියන් වහන්සේ ස්ත්‍රියට කිව්වා. උන්වහන්සේ ආදම්ට කිව්වා, නුඹ තහනම් ගසෙන් කාපු හින්ද පොළොවේ ශාපයක් යටතට පත් වෙනවා කියලා. පොළොවෙන් නුඹට සෑහෙන්න ආහාර නිපදවා ගන්න, නුඹ මැරෙන තුරුම නුඹ ඉතා වෙහෙස දරා වැඩ කළ යුතුයි කියලා ආදම්ට කිව්වා. ආදම් ස්ත්‍රියට නමක් දුන්නා ඒව කියලා. මේ නමේ අර්ථය ජීවනය කියන එක. ආදම්ට දාව ඇයට දරුවෝ උපන්නා. සියලු මිනිසුන්ගේ ආදි පාරම්පරිකයෝ ඔවුන්. එසේම ඒ කාලේ ඉඳලා සියලු මිනිසුන්ට පාපී ස්වභාවයක් තියෙනවා. ඔවුහු දෙවියන් වහන්සේගෙන් වෙන් කරනු ලැබ ජීවත් වෙනවා. අප සියලු දෙන දැන් දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. මෙහෙම වෙන්නේ පාපය හින්දායි. පාපයේ ප්‍රතිඵලය මරණයයි. ඒත් මිනිස් ජාතියට බලාපොරොත්තුවක් තියෙනවා. ආදම් හා ඒව පාපයට වැටුණු අවස්ථාවේ දෙවියන් වහන්සේ ඔවුන්ට පුරුදු වුණා යම් දිනක උන්වහන්සේ ඔවුන් වෙත ගැලවුම් කාර්යයක එවනවායි කියලා. මේ ගැලවුම් කාර්යය මිනිසාට පාපයේ යෙදෙන්නට සලස්වපු සාතන්ව පරාජය කරනවා. මේ ගැලවුම් කරුවාණන්ගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ.
නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක්. ආදම් හා ඒවගේ දරුවෝ බෝවි භූමිය පුරාම පැතිර ගියා. ඔව් සාතන්ගේ හා නපුරී මාර්ගය අනුගමනය කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ මිනිසා සෑදීම ගැන කනගාටුවට පත් වුණා. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න වෑයම් කළේ නෝවා නැමැති එකම මිනිසෙකු පමණයි. දිනක් දෙවියන් වහන්සේ නෝවාට කතා කරලා මෙහෙම කිව්වා. මුළු මිනිස් සංහතිය විනාශ කරන්න මම තීරණය කළා. මන්ද මුළු පොළව ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරී පවතින හින්දා. පොළවේ සෑම ජීවමාන සත්වයින්ම විනාශ කරන්න මම විශාල ජලගැල්මක් එවනවා. එයින් බේරෙන්න නුඹ නැවක් හදන්න. මම නුඹත් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. නුඹේ භාර්යාවත්, නුඹේ පුත්‍රයන් තුන්දෙනත්, ඔවුන්ගේ භාර්යාවනුත් එක්ක නැවට ඇතුල්වන්න. සෑම වර්ගයකම සතුන් හා පක්ෂීන්ගෙන් පිරිමි සතෙකු හා ගෑනු සතෙකු හා කුරුල්ලෙකු හා කිරිල්ලෙක බැගින් නැවට ඇතුල් කරගන්න. එතකොට පුළුවන් වෙනවා උන්ව ජලගැල්මෙන් ආරක්ෂා කරගන්න. ජලගැල්ම ඉක්මනින්ම එනවා. නැව හදන්න ඕනි කොහොමද කියලා දෙවියන් වහන්සේ හරියටම නෝවට ප්‍රකාශ කරා. මේ චිත්‍රය ඔබ දකින්නේ දෙවියන් වහන්සේ අනකරපු සියල්ල නෝවා කළ විදියයි.
ජලගැල්ම ආවා. බලන්න, දෙවියන් වහන්සේ සෑම විටම උන්වහන්සේගේ පුරොන්දු රක්ෂා කරනවා. උන්වහන්සේ පවසන ලෙසම උන්වහන්සේ කටයුතු කරනවා. නෝවායි ඔහුගේ පවුලේ අයයි සියලුම සත්තුයි නැව ඇතුළට ගියා. දෙවියන් වහන්සේ ඔවුන් නැව ඇතුලේ අගුළු දමා වැසුවා. දින 7කට පස්සේ වැස්ස වහින්න පටන් ගත්තා. දින 40ක් හා රාත්‍රී 40ක් වර්ෂාව තදින් වැස්සා. පොළොව යටින් දිය උල්පත් මතුවෙලා මුළු පොළොවම විශාල ජල ගැල්මකින් යට වුණා. නැව තුල සිටි අය හැරුණු විට සෑම පුරුෂයෙකුම ස්ත්‍රියක්ම සතෙකු හා පක්ෂියෙකුම මිය ගියා. මිනිස්සු තවමත් වෙනස් වෙලා නැහැ. ඔවුන්ට තවමත් තියෙන්නේ පාපී ස්වභාවයන්. ඔවුහු සාතන්ව අනුගමනය කරනවා. දෙවියන් වහන්සේට සවන් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොතවන බයිබලයේ අපට කියනවා, සියලු මිනිසුන්ගේ නපුරුකම් විනිශ්චය කරන්න උන්වහන්සේ යම් දිනක ආයෙත් ලෝකයට පැමිණෙනවයි කියලා. ඒත් මේ විනිශ්චයෙන් බේරෙන්න මාර්ගය උන්වහන්සේ අදහගෙන උන්වහන්සේට කීකරුවන අයට දෙවියන් වහන්සේ සපයා තිබෙනවා.
දී දුන්න දෙවියන් වහන්සේගේ පොරොන්දුව. නෝවයි ඕගේ පවුලේ අයයි නැවට ගත්තු සියලු සත්තුයි පක්ෂීනුයි අවුරුද්දට වැඩි කාලයක් නැව ඇතුලේ හිටියා. අන්තිමේදී වැස්ස නතර වෙලා පොළව නැවතත් වියලි තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ ඔහු සියලු දෙනා නැවෙන් පිටතට ආවා. නැවෙන් පිටතට ආවට පස්සේ මේ චිත්‍රය ඔබ දකිනවා වගේ නෝවා දෙවියන් වහන්සේට පූජාසනයක් හැදුවා. ඔහු දෙවියන් වහන්සේට සතුන් පූජා කර පූජාසනය මත දවන පූජාවක් පැවැත්තුවා. මෙය දෙවියන් වහන්සේට ප්‍රසන්න වුණා. ඊට පස්සේ දෙවියන් වහන්සේ දේ දුන්නකින් ඔවුන්ට ආකාශයේ ලකුණක් දුන්නා. දෙවියන් වහන්සේ කිව්වා, මා විසින් පොළවට ඉහලින් වලාකුලක් පමුණන කල්හි ඒ දුන්න වලාකුලෙහි පෙනෙන්නේය. එවිට මාසා නුබලාද සියලු ආකාර මාංශමෙව් හැම පණ ඇති සත්වයන්ද අතරී ඇත්තව මාගේ කිවුසම සීකරන්නේමි. වතුර කන්න කොටගෙන සියලු සත්වෙන් විනාශ නොවන පිණිස තවත් ජල කැල්මක් නොවන්නේය කියලා. ඔබ අහසේ දේ දුන්නක් දකිනකොට දෙවියන් වහන්සේගේ පොරොන්දුව සීකරන්න. ඒතේ අතරම නැවත වතාවක් දෙවියන් වහන්සේ ලෝකය විනිශ්චය කරන බවත් ඔබ මතක තියාගන්න ඕනේ. ඊළඟ වතාවේ දෙවියන් වහන්සේ ලෝකය ගින්නෙන් විනාශ කරනවා. ඒ දෙවියන් වහන්සේ විශ්වාස කරන අයට බිය වෙන්න හේතුවක් නැහැ. මිදුම් කරුවණන් වහන්සේ මෙසියස් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් සමිඳුන් අනුගමනය කරන්න. එතකොට ඔබ විනාශ වෙන්නේ නැහැ.
නෝවාගේ පාරම්පරිකයෝ. ලෝකේ සියලු මිනිසුන්ගේ ආදි මුතුන් මිත්තෝ වෙන්නේ නෝවාගේ පුත්‍රයෝ තිදෙන ෂෙම්, හාම් හා යපෙත්. බොහෝ දරුවන් ලබන්නත් භූමිය මුළුල්ලෙම ගිහිල්ලා ජීවත් වෙන්නත් දෙවියන් වහන්සේ ඔවුන්ට කිව්වා. මේ කාලේ ලෝකේ සියලු දෙනම කතා කළේ එකම භාෂාවක්. ලෝකේ මුළුල්ලේ විසිර යන්න ඔහු කැමති වුණේ නැහැ. ඔහු දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඔවුන් තීරණය කළා නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගන්න. දෙවියන් වහන්සේ දැක්ක මේ නගරයත් කොටුවක්. ඒ වගේම උන්වහන්සේ දැක්ක ඔවුන්ගේ අකීකරුකම හා උඩගුකම. උන්වහන්සේ කිව්වා මේ සියලු දෙන එකම ජනතාවක්. ඔවුන් කතා කරන්නේ එකම භාෂාවක්. ඔවුන්ට එකිනෙකා කියන දේ තේරෙන්නේ නැති වෙන්න අපි ගිහිල්ලා ඔවුන්ගේ භාෂා අවුල් කරමුයි කියලා. අපි දකින මේ චිත්‍රයේ මිනිසුන්ට දැන් එකිනෙකා කියන දේ තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔහු ගොඩනැගිලි කර්මාන්තයේ නැවැත්තුවා. එහෙම කරලා ජීවත් වෙන්න වෙනත් තැන්වලට ගියා. අපිට අද බොහෝ භාෂාවල් තියෙන්නේ මේ මිනිසුන්ගේ අකීකරුකම හින්දා. අකීකරු වීම පාපයක්. එයින් මිනිසු එකිනෙකාගෙන් වෙන් කෙරෙනවා. අවිශ්වාසය හා අකීකරුකම මිනිසුන් දෙවියන් වහන්සේ වෙතින්ද වෙන් කරනවා.
ධර්මිෂ්ඨ මානුෂ්‍යෙක් වූ යෝබ්. මෙම චිත්‍රය අපි දකින්නේ යෝබ් කියලා මිනිසෙක්ව. ඔහු දෙවියන් වහන්සේට ඔප්පු කරනවා දවන පූජාවක්. යොබ් එකම සත්‍ය දෙවියන් වහන්සේට නමස්කාර කළ අයෙක්. ඔහු ප්‍රතික්ෂේප කළා සාතන්ගේ මාර්ගවල යාමට. යොබ්ට හිටිය පුත්‍රයෝ 7 දෙනෙකුයි දුවරු 2 දෙනෙකුයි. ඔහුගේ දරුවන් වෙනුවෙන් ඔහු පූජා ඔප්පු කළා. ඔහු මොන විදිකින්වත් දෙවියන් වහන්සේ අසතුටට පත් කරලා තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔවුන්ට සමා වෙනවා දකින්න ඔහු කැමති වුණා. දෙවියන් වහන්සේ යොබ් ගැන ප්‍රසන්න වුණා. ඒ හින්දා උන්වහන්සේ යොබ්ට සමෘද්ධිමත් කළා, ධනවත් කළා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා යොබ්ට විශාල සත්ව රැළවල් හා බොහෝ සේවකයෝ සිටියා. දිනක් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියේ සාතන් යොබ්ට විරුද්ධව චෝදනා එල්ල කළා. ඔහු පිළිබඳව බොරු කිව්වා. සාතන් කිව්වා, යොබ් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ ධනවත් වෙන්න ඕන හින්දායි කියලා. සාතන් දෙවියන් වහන්සේට කිව්වා, දෙවියන් වහන්ස ඔබ යොබ්ට තියෙන සියලු දේ අරගත්තොත් ඔහු ඔබට ශාප කරයි කියලා. ඒ දෙවියන් වහන්සේ දැන සිටියා යොබ් යහපත් ධර්මිෂ්ඨායක බව. ඒ වගේම ඔහුට ඕන වුණේ දෙවියන් වහන්සේව සතුටු කරන්න පමණක් බවත් දෙවියන් වහන්සේ දැන සිටියා. එහෙනම් උන්වහන්සේ ඉඩ දුන්න සාතන්ට යොබ්ගෙන් සියලු දේ අරගන්න.
කලබල ගහන කාලයක්. මේ චිත්‍රයේ යොබ්ගේ ජීවිතයේ ඉතා ශෝකජනක දවසක් දැක්වෙනවා. ඔහුගේ සේවකයෝ ඔහු වෙත ගෙනාවා ඉතා භයංකර ආරංචියක්. ඉස්සෙල්ලාම ආපු සේවකයා ඔහු ඉදිරියට දුවාවේ ඔහුගේ සතුරු ඔහුගේ සේවකයෝ සියලු දෙනම මරල ඔහුගේ සියලුම ගවයින් හා කොටලුවන් සොරකම් කරගෙන ගියයි කියලා කියන්න. මෙම සේවකයා කතා කරලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා තවත් සේවකයෙක් දුවගෙන ආවා. ඔහු ඇවිත් කිව්වා, දෙවියන් වහන්සේගේ ගිනි අහසෙන් වැටි බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිලිලා ඔවුන් දැවි විනාශ වුණා කියලා. තවත් 3 වැනි සේවකයෙක් යෝප් ඉදිරියට ඇවිල්ලා කිව්වා, සොරු ඔවුන්ට පහර දීලා ඔහුගේ සියලු ඔටුවන් සොරකම් කරගෙන ගියා කියලා. ඊට පස්සේ වඩාත්ම භයංකර ආරංචිය තවත් සේවකයෙක් යෝප් වෙත ගෙනාවා. ඔබේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි ප්‍රියසාදයකට සහභාගි වෙමින් සිටියේදී තද කුණාටුවක් හමා ගේ ඔවුන් මත කඩා වැටි ඔහු සියලු දෙන මිය ගියා කියලා. එවිට යෝබ් කලේ හිස මුඩු කරගෙන ශෝකයෙන් බිම දිගාවී, දෙවියන් වහන්සේ දුන්නා, දෙවියන් වහන්සේ ගත්තා, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා කියලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම පමණයි ඔහු කළේ. මේ සියල්ලෙහිදී යෝබ් දෙවියන් වහන්සේට දුස් පැවරීමෙන් පාපයෙහි යෙදුනේ නැහැ.
යෝබ් වේදනාවෙදී සාතන් දැක්කා යෝබ් තවමත් දෙවියන් වහන්සේට ගරු කරන බව. එහිඳ සාතන් දෙවියන් වහන්සේට මෙසේ කිව්වා, ඔබ යෝබ්ගේ ශරීරයට හානි කළොත් ඔහු ඔබට ශාප කරයි කියලා. දෙවියන් වහන්සේ සාතන්ට ඉඩ දුන්නා යෝබ් ආයෙත් පරීක්ෂා කරන්න. සාතන් භයානක චර්ම රෝගයක් යෝබ් මත පැමිණෙන්න සැලැස්වා. යෝබ් පිටතට ගොස් ඔහුගේ ඇඟේ වන වළං කෑල්ලකින් කසන්නට පටන් ගත්තා. ඔහුගේ බිරිඳ ඔහුට කිව්වා, ඇයි ඔබ දෙවියන් වහන්සේට ශාප කරලා මැරිලා යන්නේ නැත්තේ? මෙයට යෝබ් උත්තර දුන්නේ, අපි දෙවියන් වහන්සේගෙන් යහපත පිළිගන්නවා නම් අයහපතත් පිළිගන්න ඕන නොවේද කියලා. රෝගී වෙන්න යෝබ් බලන්න ඔහුගේ මිත්‍රයෝ 3 දෙනෙක් ඇවිල්ලා ඔහු එක්ක දින ගණනාවක් තිස්සේ කතා කළා. යෝබ්ගේ වේදනාවට හේතුව හොයාගන්න යෝබ් මහන්සි වුණා. ඔහු හිතුවා යෝබ් මොකක් හරි නපුරු දෙයක් කරලා දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් කරනවායි කියලා. ඒත් යෝබ් දන්නවා ඔහු කිසිම වරදක් කළේ නැති බව. පස්සේ දෙවියන් වහන්සේම ඇවිල්ලා ඔවුන් එක්ක කතා කළා. උන්වහන්සේ ඔවුන්ට පෙන්නුවා සියල්ල දන්නේ උන්වහන්සේ පමණක් වන බව. දෙවියන් වහන්සේ කටයුතු කරන පුදුමාකාර මාර්ග ගැන ඔවුන්ට වැටහීමක් තිබුණේ නැහැ. අප වෙනුවෙන් යහපත හෝ නපුර තෝරා ගන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. වඩා හොඳ කුමක්ද කියලා උන්වහන්සේ දන්නෝ.
යෝබ් කලින් සිටි තත්වයට නැවතත් පත් කෙරේ. මේ චිත්‍රය බලන්න. මෙහි යෝබ් ආයෙත් නිරෝගීව හා ධනවත්ව සිටිනවා. මේ සිද්ධ වුණේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. යෝබ්ට දෙවියන් වහන්සේ හමුණු අවස්ථාවේ ඔහු වටහා ගත්තා දෙවියන් වහන්සේ කුපමණ ශ්‍රේෂ්ඨද කියලා. ඔහු ලැජ්ජාවට පත් වුණා ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි කියලා තිබුණු හින්දා. ඊට පස්සේ යෝබ් ඔහුගේ මිතුරන් වෙනුවෙන් යාඥා කළා. මන්ද ඔවුනුත් දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍යය වටහාගෙන සිටියේ නැති හින්දා. දෙවියන් වහන්සේ යෝබ්ව ආයෙත් නිරෝගී බවට පත් කළා, පොහොසත් කළා. යෝබ්ගේ මිත්‍රයෝ හා නෑදෑයෝ යෝබ්ට තෑගි ගෙනෙන්න, ඔහුත් එක්ක ප්‍රියසාද පවත්වන්න පැමිණියා. ඔහුට තවත් පුත්‍රයින් සද්දෙනෙකුත්, ඉතා ලක්ෂණ දූවරුන් තුන්දෙනෙකුත් ලැබුණා. සතරවන පරම්පරාව දක්වා තමන්ගේ පුත්‍රයින්ද පුත්‍රයින්ගේ පුත්‍රයින්ද දැකීමේ වාසනාව යෝබ්ට ලැබුණා. ඔහු මියගියේ ඉතාමත්ම මහලු වයසට පත් වෙලයි. අප වේදනා විඳින අවස්ථාවල දෙවියන් වහන්සේ සතුටුයි අප තුල ඉවසීම දකින්න. අපි වේදනා විඳින අවස්ථාවල මේ ජීවිතේ අපි වේදනා විඳින්නේ මන්ද කියලා උන්වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරන බව මතක තියාගන්න. උන්වහන්සේට ගරු කරන අයට වඩාත්ම යහපත් දේ ලබා දෙන්න උන්වහන්සේ කැමති.